ගන්න. ඒකෙදි ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේදී තියෙනවා මේ අපි සාමාන්‍ය මට්ටමක අවබෝධයක් තියෙනවා මේ ඒකට කියනවා ලෝකෙට අයිති දැක්ම කියලා. එහෙම නැත්නම් ලෞකික සම්මා දිට්ඨිය. ඉතින් අපි ගොඩාක් අය ඉන්නේ ඒ මට්ටමේ ලෞකික සම්මා දිට්ඨිය. එහෙම නැත්නම් ලෞකික අරියෂ්ටාංගික මාර්ගය කියන එක. ලෝකෝත්තර මාර්ගය තමයි සෝවාන් මාර්ගයේ ඉඳලා පටන් ගන්නෙ. එතකොට ඒක ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක එතකොට ලෝකය දකින විදිහට වඩා ටිකක් වෙනස් දැක්මක් වෙන්න ඕන. ඒකෙදි දැනට අපි ලෝකේ දකින විදිහක් තියෙනවා, තේරුම් ගන්න විදිහක් තියෙනවා. එතකොට ලෝකෙන් එතෙර වීම තමයි ලෝකෝත්තර කියන්නේ. එතකොට ලෝකෝත්තර දැක්මේදී සාමාන්‍ය ලෝකයා දකින විදිහට වඩා වෙනසක් තියෙනවා. ඒක අපි ධර්මයට අනුව බුදුරජාණන් වහන්සේගේ දේශනාවලට අනුව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කර ගත්තොත් තමයි ඉතුරු මාර්ගාංග උපදින්නේ. කියන්නේ ආර්ය මාර්ගයේ උපදින්නේ. එතකොට ආර්ය මාර්ගය කියන එක දැන් අපි සාකච්ඡා කළාට අහගත්තට ඒක තමන් තුලින් තමයි උපදවා ගන්න ඕන. අපිට ධර්මය අහන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්. ඒනට මේ මාර්ගය කියන එක කාටවත් තව කෙනෙකුට දෙන්න බෑ. ඒක තමන් තුලින් ඇති කර ගන්න ඕන එකක්. ඒතකොට ඒකට අවශ්‍ය දැනුම ගන්න තමයි අපි මේ වගේ සාකච්ඡා එහෙම තියන්නේ. ඉතින් දැන් ඒකේ සෝවාන් මාර්ගය කියනකොට අපිට මුලින්ම කතා කරන්න වෙනවා සක්කාය දිට්ඨිය කියන එක ඇති වෙන හැටි. මොකද සෝවාන් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය කැඩෙන්න ඕන. ඒ කියන්නේ මම මගේ ආත්මය කියලා අපිට හිතෙන ගතිය. ඒකේ තමයි අපි හැමෝම ඉන්නේ. සංසාරෙ මෙච්චර කල් ආවේ ඒ හින්දා, ඉස්සරහට යන්නෙත් ඒ හින්දා. එතකොට ඒක වැරදි දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටිය කියන එක. ඔව්. මම පිළිබඳව තියෙන වැරදි වැටහීමක්. ඒකට බුදුදහම අනාත්ම දර්ශනයක් කියලා අහලා තියෙනවනේ. ඒකට ආත්ම දෘෂ්ටියේ තමයි අපි ගොඩාක් අය ඉන්නේ. දැන් ඔයගොල්ලෝ පින් කරන්න, පව් කරන්න එපා කියලා කියන්නේ අපි ඊළඟ ජීවිතේ යහපත් කරගන්න. ඉතින් ඒ දැක්ම හොඳයි. ඒක තමයි ලෞකික අරියෂ්ටාංගික මාර්ගය කියන්නේ. හැබැයි ඒක කළාට සසරෙන් ගැලවීමක් නැහැනේ. ඒ සසරෙන් එතෙර වෙන හැටි පෙන්වන එක තමයි මේ ලෝකෝත්තර දැක්ම කියන්නේ. ඒකට ඊළඟ ජීවිතයේ දිව්‍ය ලෝකෙ ගියා කියලත් මේ දුකෙන් ගැලවීමක් නැහැ කියන එක තේරුම් අරන් මේ සසරේ කොහේ ඉපදුණත් දුකම තමයි මේකෙන් මිදෙන මාර්ගය මොකද්ද කියන එක තමයි මේ ලෝකෝත්තර මාර්ගයේ කියලා අපි හොයන්න ඕන. එතකොට දැන් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා අපිට හිතෙන්නේ ඇයි? මොනවා හින්දාද? එමෙ නැත්තම් සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ ඇයි කියන එක බැලුවොත් අපිට මුලින්ම මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතෙන්නේ මේ ශරීරය මුල් කරගෙන. තමන්ගේ ශරීරය, මගේ ශරීරය.
හලෝ.
ඔව්.
ඔව්
ඇහෙනවද? ඇහෙනවා, මට ඇහෙනවා.
අපි කරන්ට් එක පොඩ්ඩක් මේ වුණා කතා කරන්න. ඉරන් තරණයි.
ඔව් දැන් ඇහෙනවද?
ඇහෙනවා.
මේ මෙච්චර වෙලා කීයද ඇහෙනවද?
පොඩි වෙලාවක් මගේ අරුණා. සක්කාය දිට්ඨිය තියනවා කියන එක පැතන ඉඳලා.
ඔව්. දැන් සක්කාය දිට්ඨිය මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. සක්කාය දිට්ඨිය
නේද? අපි හැමෝගම ළඟ තියෙන සක්කාය දිට්ඨිය.
ඔව්.
තියන්නේ කියන හැඟීමනේ තියනවා කියලා. මගේ කියන හැඟීම.
ඔව්. මම මගේ ආත්මය කියලා හිතනවා නේ. ඒක හිතන්නේ එතකොට ඔය මේ ඔතන ස්පීකර් එක පොඩ්ඩක් මේකේ කම්පියුටර් එකෙන් පොඩ්ඩක් අනිත් පැත්තට හරවන්න පුළුවන්ද මට ඔය කියන ඒවා අනිත් පැත්තට ඇහෙනවා දැන් ඒකෙන් මේ දැන් නම් හරි ගියා දැන් මං කියන ඒවා ඇහෙනවද
ඇහෙනවා
නේ ඇහෙන්නේ නැති වුණොත් එහෙම මට කියන්න ඕන හොඳයි එතකොට දැන් මම ඉන්නවා කියලා හිතෙන්නේ ඇයි අපිට මූලික වශයෙන් මේ ශරීරයක් තියෙන හින්දා නේද එතකොට ශරීරය කියන්නේ රූපයක් ඒක ලෝකෙට ආйти රූපය තමන්ගේ ශරීර ගත්තත් අනුන්ගේ ශරීර ගත්තත් ඒවා ලෝකෙට ආйти දේවල් ලෝකේ සකස් වෙලා තියෙන රූප ගොඩක් එකතු
වෙලානේ
ආ එතකොට ඒ ශරීර වෙන්න පුළුවන් අනිත් පණ නැති දේවල් වෙන්න පුළුවන් ඔය බෙස් පුටු ගස් ගල් දේවල් දොරවල් අරවා මේවා ඉරහඳ තාරකා සේරම එකතු වුණහන් තමයි ලෝකේ ඒවා ඔක්කොම අපි හඳුන්වන්නේ රූප කියලා පණ ඇති හෝ නැති හෝ රූප නේද එතකොට මේ ශරීරයත් රූපයක් මගේ ශරීරයත් රූප අනුංගේ ශරීරත් රූප. එතකොට ශරීරය මුල් කරගෙන තමයි මුලින්ම කෙනෙක් ඉන්නවා කියලා හිතෙන්නේ. අපි කවුද කවුද කියලා සතෙක් වුණත් ගත්තොත් ශරීරයක් හින්දා. ඒක දැක්කහම තමයි අන්න කෙනෙක් හරි සතෙක් හරි ජීවියෙක් හරි කියලා කියන්නේ. එතකොට මේ ශරීරය මුල් කරගෙන පුද්ගලෙක් සත්වයෙක් ඉන්නවා කියන හැඟීමනේ එන්නේ. එතකොට මේ ශරීරය කියන රූපය මුල් කරගෙන අපිට හිතෙනවා මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් ඒක ඇති වෙන්න හතර ආකාරයක් පෙන්눔 කරලා තියෙනවා. එකක් තමයි මේ ශරීරයමයි මම කියලා හිතන එක. ඒ සක්කාය දිට්ඨිය එක ආකාරයක්. මේ රූපය මම කියලා හිතෙනවා. තව එකක් තමයි මම තමයි මේ රූපවන්තව පේන්නේ මේ රූපවන්තව ඉන්නේ කියලා හිතෙනවා ඊළඟට තුන්වෙනි එක තමයි මේ ශරීරය තුල මම ඉන්නවා ශරීරේ කොහේ හරි ඊළඟට හතරවෙනි එක තමයි මා තුල ශරීරය තියෙනවා විදියට මම කියන හැඟීම එන්න පුළුවන් හතර ආකාරයකට රූපය මුල් කරගෙන ඒ හතර ආකාරයේ පැහැදිලිද දැන් පළවෙනි එක රූපයමයි මම ශරීරයමයි මම කියලා හිතන එක. එතකොට දෙවෙනි එක තමයි මාව තමයි මේ රූපවන්තව ඉන්නේ. ඒ කියන්නේ දැන් අපිට දැන් සමහර විට දැන් දෙවිවරු එහෙම අපිට පේන්නේ නැහනේ. දෙවිවරු බ්‍රහ්මයෝ එහෙම අර දැන් බුදුරජාණන් වහන්සේ එහෙම හම්බ වෙන්න එනකොට බුදුරජාණන් වහන්සේට නම් ඒ තේනවා වෙන්න පුළුවන් අනිත් සාමාන්‍ය අය මුණ ගැහෙන්න එනකොට ඒගොල්ලෝ රූපයක් මවාගෙන ඉන්නේ ඒ කියන්නේ මිනිස්යන්ට පේන විදිහට රූපයක් මවා ගන්නවා කියනවා එතකොට එතන හිතනව නේද මම රූපවන්තව ඉන්නේ මෙයා තමයි කියලා හරි එතකොට ඒකයි කියන්නේ මම රූපවන්තයි කියලා හිතනවා. හරි. එතකොට රූපයම නෙමෙයි එයා. ඒ වෙලාවට රූපවන්තව පෙනී සිටින්න පුළුවන්. හරි, ඒ දෙවෙනි ආකාරය. තුන්වෙනි ආකාරය තමයි ඔය ශරීරය නෙමෙයි මම කියන්නේ. හැබැයි ශරීරයේ ඇසුරු කරගෙන ශරීරය තුල කොහේ හරි ඉන්නවා. දැන් අපි සාමාන්‍යයෙන් ඕක ඉන්නේ දැන් හිතයි කයයි කියන එක දෙකක් කියලා වෙන් කරගත්තට පස්සේ. ඒ කියන්නේ ශරීරය වෙනම එකක් මම කියන්නේ වෙනම එකක්. මේක සමහර විට හිත කියලා අපි කියනවා නේද? දැන් අපි මැරිලා උපදින්නේ එතකොට ශරීරය අරන් යන්නේ නැහෙනි. ඊළඟ තැන වෙන ශරීරයක් අල්ල ගන්නවා. එතකොට ඒ යන්නේ මම කියලා හිතෙනවනේ. එතකොට ඒ ශරීරය නෙමෙයි, එතකොට හිත කියලා හිතෙනවා. එතකොට ඔන්න ඔතෙන්දි පේනවා ඒ මම. එතකොට මම කියන එකයි ශරීරයයි දෙකක්. එතකොට ශරීරය තුල කොහේ හරි මම ඉන්නවා, මේ හිත තියෙනවා කොහේ හරි. අපි සමහර විට කොහෙද කියලා දන්නේ නැහැ. සමහර වෙලාවට ඔළුවේ මොලේ කියලා හිතනවා, සමහර වෙලාවට හෘදේ වස්තුවේ කියලා හිතනවා, නැත්නම් වෙන කොහේ හරි කියලා හිතනවා නේද? ශරීරය තුල කොහේ හරි ඉන්නවා. ඒ තුන්වෙනි ආකාරයේ සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. පැහැදිලි නේද?
පැහැදිලි.
ඔව්. හතරවෙනි විදිහ තමයි මා තුල තමයි මේ ශරීරය තියෙන්නේ. ඒ කියන්නේ මං ලොකුවට ඉන්නවා, ඒක තුල තියෙන කොටසක් තමයි මේ ශරීරය වගේ තියෙන්නේ කියලා. ඔය හතර විදිහම එක්කෙනෙකුට එකපාර තියෙනව නෙමෙයි, ඉතින් එකක් තිබුණහම ඇති. හතරෙන් එකක්. ඔව්. එතකොට ඒ සක්කාය දිට්ඨිය. ඉතින් අපි සමහර වෙලාවට එකකින් මිදෙනකොට දන්නේම නැතුව තව එකකට වැටෙන්නත් පුළුවන්. දැන් අපි හිතමු ඔන්න දැන් රූපයමයි මම කියලා හිතාගෙන හිටියොත්, මේ ශරීරයමයි මම කියලා හිතාගෙන මුලින් ඉන්න කෙනා තව ටිකක් හිතනකොට නෑ එහෙම වෙන්න බෑ. එහෙනම් මරුණහම කොහොමද මේ රූපය මම නම් මම එතනින් ඉවර වෙන්න ඕනනේ. ඒ ඊළඟ ජීවිතයක වෙන රූපයක් අල්ලගන්න විදිහක් නැහැනේ. අන්න ඔහොම හිතනකොට පේනවා නෑ රූපය වෙන එකක්, මම කියන එක වෙන එකක් කියලා. හැබැයි එතකොට ඒ රූපය මමයි කියන දෘෂ්ටියෙන් මිදුණට වෙනින් දෘෂ්ටියකට ඊළඟට වැටෙනවා. වෙනම ඉන්න මම රූපය අසුරු කරගෙන ඉන්නවා. දැන් ওই විදිහට දැන් බලන්න තමන්ගේ ශරීරය අල්ලගෙන මම ඉන්නවා කියන හැඟීම එන්න පුළුවන් නේද? මම නැත්තම් මගේ ශරීරය කියලා හිතෙනවා. ඒ වගේම තමයි දැන් බාහිර ශරීරයක් දැක්කහම ඒක ඇසුරු කරගෙන අර ශරීරේ පේන්නේ මට. මම තමයි ඒක අත්දකින්නේ කියලා ඒත් මමත්වයේ හැදෙනවා. ඒතකොට බාහිර පණ නැති රූප තිබුණත් ඒවා හින්දත් අපි ඒවද අත්දකින්නේ මම. සමහර ඒවා මගේ කියලා අයිති කරගන්න හදනවා. ඒතර මම මගේ මගේ ආත්මය කියන හැඟීම එතනක් ඇති වෙනවා. ඒතර බාහිර රූප හින්දත් සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. මේ අභ්‍යන්තර රූපේ කියන තමන්ගේ ශරීරය හින්දත් සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. ඒතර ඔක කොහොම ඇති වුණත් ඔව් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ඒක සක්කාය දිට්ඨිය. ඕක තියෙන හින්දා තමයි මේ සසරේ යන්නේ. ඒක පෘථග්ජන ස්වභාවය. ඒතර පළවෙනි දේ ඒක මේ දෘෂ්ටියක් කියන එක තේරුම් ගන්න ඕනේ. දෘෂ්ටියක් කියන්නේ ඇත්ත ඇති හැටි නෙමෙයි, අපේ තියෙන මතයක්. ඔව්. එතකොට දැන් රූපය මුල් කරගෙන ඔහම එන්න පුළුවන් ඔය හතර ආකාරයෙන්. ඒ වගේම හතර ආකාරයකට වේදනාව මුල් කරගෙන එන්නත් පුළුවන්. වේදනාවක් දැනෙනකොට මේ වේදනාවමයි මම. නැත්තම් මේ මම තමයි වේදනාවක් විදිහට දැනෙන්නේ. එහෙම නැත්තම් වේදනාව තුල මං ඉන්නවා, නැත්තම් මා තුල වේදනාව තියෙනවා කියලා හිතනකොට ආයේ ඇවිල්ලා. ඒ කියන්නේ වේදනාව අපි අයිති කරගෙන දැන් මට තමයි රිදෙන්නේ, මගේ කකුල තමයි රිදෙන්නේ කියනකොට අර ඔව් සක්කාය දිට්ඨිය ඇවිල්ලා. ඒ කියන්නේ මට අයිති කරගෙන ඒක නේද? ඒ වගේ ඉතින් වේදනාව නිසා ඒ හතර ආකාරයට එන්න පුළුවන්. ඒ වගේම සංඥාව නිසා ඒ හතර ආකාරයට එන්න පුළුවන්. සංඛාර නිසා ඔය හතර ආකාරයට එන්න පුළුවන්. විඥාණය නිසා හතර ආකාරයට එන්න පුළුවන්. ඔව්. එතකොට හතරේ ඒවා පහක් තියෙනවා. 20යි. ඉතින් ඒ කියන්නේ 20 ආකාරයකට ඇති වෙන්න පුළුවන් සක්කාය දිට්ඨිය. එහෙම කිව්වහන් හිතන්න එපා විස්සම එක සැරේ තියෙනවා නෙමෙයි. එකක් තිබුණත් ඇති. ඒතරේ පුද්ගලයා පුද්ගල හැඟීමක් ඇති වෙන්නේ ඔන්න ඔය පහ ඇසුරු කරගෙන කියන එක තේරුම් ගන්නවා. රූපය නිසා වෙන්න පුළුවන්, වේදනාව නිසා වෙන්න පුළුවන්, සංඥාව නිසා වෙන්න පුළුවන්, සංකාරය නිසා වෙන්න පුළුවන්, විඥාණය නිසා වෙන්න පුළුවන්. එතකොට ඒක ඇති වෙන්න පළවෙනි දේ තමයි අපි ඔය පහෙන් ඕන එකක් අපි හිතමු රූපය කියන එක. ඉස්සෙල්ලා අපි රූපයක් කියන එක දැඩිව බාර ගන්න ඕන. රූපයක් තියෙනවමයි කියන එකේ ඉඳන් තමයි රූපේ මුල් කරගෙන මම ඉන්නවා කියලා හිතන්නේ. ඒ කියන්නේ දැන් ශරීරයක් තියෙන හින්දානේ ශරීරේ මුල් කරගෙන අපට මමත්වයක් ඇති වෙන්නේ, සක්කාය දිට්ඨියක් ඇති වෙන්නේ. එතකොට ඔන්න ඔතන තේරුම් ගන්න ඉස්සෙල්ලා රූපය උපාදාන කරලා තියෙනවා. දැඩිව අරගෙන තියෙනවා. ඒක එහෙමමයි කියලා. හරි. තරේ රූප උපාදානය කියන්නේ රූපය අපි පිළි අරන් බාර අරන්. කවුරු හරි කිව්වොත් රූපයක් නැහැ කියලා එහෙම පිළිගන්නේ නැහැ. ඔව්. මගේ නොකිව්වත් අපි රූපයක් තියනවා කියලා ගන්නකොට පිළිගන්නකොට, ඒ කියන්නේ මේ ශරීරය වෙන්න පුළුවන්, බාහිර රූපයක් වෙන්න පුළුවන්. ඒ රූපේ එහෙම්මමයි කියලා බාර ගන්න ගතියක් තියෙනවනේ. ඔකට කියනවා රූපයේ බැස ගන්නවා කියලා. පාලියෙන් කියනවා අජ්ජෝසාය තිට්ඨති කියලා. රූපයේ බැස ගන්නවා. එතකොට රූපයේ සතුටු වෙනවා, රූපය හොඳයි කියලා කතා කරන්න පුළුවන්, රූපයේ බැස ගන්නවා. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. හරි. එතකොට ඒ රූපෙට කැමති වෙලා ඕක තමයි දැන් උපාදානය බවට පත් වෙන්නේ. එතකොට රූප උපාදානයක් තියනවා කියන්නේ රූපයක් බාර අරගෙන ඉවරයි. රූපය එහෙමම තියනවා කියලා. එතකොට ඔන්න රූප උපාදානය කියනකොට දැන් තව එකක් මතක් වෙන්න ඕන. පංච උපාදානය කියලා. පංච උපාදානස්කන්ධය කියලා අහලා තියෙනවනේ. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. එතකොට ඒක එකක් තමයි රූප උපාදානස්කන්ධය කියන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියන එක මොකක් කියලාද බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ? දුක කියලා නේද? සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. එතකොට පංච උපාදානස්කන්ධයමයි දුක කියන්නේ. රූප උපාදානස්කන්ධය කිව්වත් දුක කිව්වත් එකමයි. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේ තමයි එහෙම දේශනා කරන්නේ. දැන් අපි රූපයක් බාරගත්තට අපිට ඔය දැන් දුකක් හටගත්තේ කියලා නුවණක් නැහැ. නේද? මේ ශරීරයක් තියනවා කියලා අපි බාරගත්තහම ඔය හටගත්තේ දුකක් කියලා අදහසක් අපට එන්නේ නැහැ. නේද? රූපයක් උපාදාන කරාම රූපයක් බාරගත්තහම මේ ගොඩක් වෙලාවට සැපයි කියලා හිතෙනවා මිසක් මේ දුකක් ඇති වුණා කියන අදහසක් එන්නේ නැහැ. එතකොට ඒකෙන් තේරුම් ගන්න ඔන්න අපි දැන් චතුරාර්ය සත්‍යයෙන් ටිකක් එහා ඉන්නේ. ඔව්. ඒක අවබෝධ කරලා නෙවෙයි. දුක දුක විදිහට තාම පිරිසිඳ දැකලා නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දුක පිරිසිඳ දකින්න ඕන. පිරිසිඳ දකිනවා කියන්නේ හොඳට අවබෝධ කරගන්න ඕන. එතකොට ඒ ස්වභාවය අවබෝධ කරගන්න උදව් කරන තමයි මේ කෙටියෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයමයි දුක කියලා දේශනා කරන්නේ. දැන් ඔය පංච උපාදානස්කන්ධය දුක කියලා දේශනා කරද්දි දැන් ඒ පංච උපාදානස්කන්ධය කියන එකේ එකක් තමයි රූප උපාදානස්කන්ධය. දැන් අපි දැන් දන්නවා ඒක මුල් කරගෙන සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. ඊළඟට වේදනා උපාදානස්කන්ධය අල්ලගෙන සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. සංඥා උපාදානස්කන්ධය අරගෙන සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම මගේ කියන කතාව එන්න පුළුවන් ඔය ඕන එකක් අරගෙන. ඔව්. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධෙන් ඕන එකකින් සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. ඒකට පංච උපාදානස්කන්ධය කිව්වත් දුක. ඒකට ඒක ගැන තියෙන වැරදි දෘෂ්ටියට තමයි මේ සක්කාය දිට්ඨිය කියන්නේ. ඔව්. දැන් සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය කියන එකට. සක්කාය පංච උපාදානස්කන්ධය. එතකොට ඒක පිළිබඳව තියෙන වැරදි මතයක් හින්දා තමයි අපිට මම කියලා කෙනෙකුත් ඉන්නවා කියලා හිතෙන සක්කාය දිට්ඨියක් එන්නේ. ඔව් පංච උපාදානස්කන්ධේම තමයි ඊළඟට මම කියලා හරි මගේ කියලා හරි අපි අල්ලගන්නේ. මට අයිති කරගන්න බලන්නේ. ඒ කියන්නේ අර මම කෙනෙක් සම්බන්ධ කරන්නේ පංච උපාදානස්කන්ධයකට. ඒකට ඒ පංච උපාදානස්කන්ධය හටගන්නේ මොකක් හින්දාද නැත්නම් කොතනද කොයි වෙලාවේද කියන එක ටිකක් හොයලා බලන්න වෙනවා නේද? ඔව්. කොහෙද ওই පංච උපාදානස්කන්ධය හටගන්නේ? නැත්නම් කොයි වෙලාවේද?
ආයතන වල හටගන්නේ.
අන්න හරි. ආයතනයක් වැඩ කිරීම තුල තමයි අපිට දැන් අපි රූපයක් ගැන දැනගන්නේ.
මම දැනගන්න.
එහෙන් දකින මොහොතේ. නැත්නම් කණෙන් ශබ්දයක් අහන මොහොතේ තමයි ලෝකෙට අයිති රූපයක් ගැන දැනගන්නේ. නේද? ඒ වගේ අනිත් ආයතන නාසයට ගඳක් සුවඳක් දැනෙනකොට ඔන්න ලෝකෙට අයිති රූපයක් ගැන දැනුවත් වෙනවා. ද කෑම සුවඳක් එනකොට කෑම එකක් තියෙනවා කියලා මොනහරි කෑමක් තියෙනවා. ඒ ලෝකෙට අයිති දෙයක්. රූපයක් ගැන දැනුවත් වෙනවා. එතකොට ඒ රූපය එහෙමමයි කියලා බාරගන්න එක උපාදානයි. රූප උපාදානයි. එතකොට තේරෙනා නේද දැන් අතින් අල්ලලා බලලා රූපයක් තියෙනවා කියලා දැනගන්න පුළුවන්. දැන් තමන්ගේ ශරීරයෙම අල්ලලා බලලා ආ මේ තියෙන්නේ ශරීරය කියලා තේරුම් ගන්නවා නේද?
එහෙමයි.
එතකොට නැත්තම් ශරීරයේ කොටස් ඇහෙන් දැකලා අපි හිතා ගන්නවා ඔන්න ශරීරය තියෙනවා කියලා. දැන් හොඳට හිතලා බැලුවොත් ඔය ලෝකේ තියෙනවා කියන රූප තියෙන බව අපි දැනගෙන තියෙන්නේ ආයතනයක් හරහම නේද? ඔව්. මේ සලායතන වලට අහු වුණ දේවල් ටික තමයි අපි දන්නේ. ලෝකේ කියලා දන්නේ. අපේ ආයතන හයට අහු වෙන්නේ නැත්නම් ඒව අපේ ලෝකේ නැහැ. දැන්
ආයතන හය තමයි තේරුම් ගන්න.
ඔව්. ආයතන හයෙන් දැනගත්තු දේවල් තමයි අපි දැන් දන්නව නම් මොනවා හරි දන්නේ. කියන්නේ ඔය හයට අමතරව අපිට දැනගන්න වෙන ආයතනයක් නැහැ. හිතක් හැදෙන්න විදිහක් නැහැ ආයතන වලින් තොරව. ඒතර සිතක් හැදෙනවා කියන්නේ මොනවා හරි දැනුවත් වෙනවා. ඒ එකතු කරගත්ත දැනුම තමයි දැනට අපට තියෙන්නේ. ලෝකේ ගැන මොනවා හරි දන්නවනම් ඒක මේ ආයතනයක් හරහම දැනගත්තු දෙයක්. එතකොට යම්කිසි රූපයක් ගැන දැනගත්තා නම් කොයිලා බැලුවොත් වෙයි මේ ආයතනයක් හරහමයි ওই රූපේ තියෙනවා කියලා දැනගෙන
තියෙනවා.
දැන් බලන්න ඇහැ නිසා දැන් ඔය ඇහැට වටපිටේ පේන ඒවා තියෙනවා කියලා දැනගන්නවා නේද? ඇහැ පේන්නේ නැති කෙනෙක් හිටියොත් ඒවා තියෙනවා කියලා දැනගනීද? නැහැ. ඊළඟට ශබ්ද නිසා අපි එක එක රූප සත්තු නේද ඉන්නවා කියලා දැනගන්නවා. ශබ්ද ඇහෙන්නේ නැති කෙනෙකුට ඒ ලෝකෙ තියෙයිද?
නෑ.
ඒ වගේම තේරුම් ගන්න පුළුවන් අනිත් ආයතන ගැන. ඔව් මේ මේ අරව මේවා තියෙනවා කියලා දැනගන්නේ මේ ආයතනයක් වැඩ කරන හින්දාමයි. ඔව්. එතකොට අතීතයේ ඔය ආයතන ක්‍රියාත්මක වෙලා අපි දැනගත්තු ඒවා ටික තමයි අපි දැන් එකතු කරගෙන
තියෙන්නේ.
ඒවා සමහර විට දැන් හිතෙන් මතක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. කලින් දැනගත්තු රූප දැන් ඕනනම් හිතෙන් ඒ විදිහටම මතක් කරගන්නත් පුළුවන්. දැන් ඔයගොල්ලන්ට ගෙදර ගැන දැන් මතක් කරගන්න පුළුවන් නේද? ඒකට ගෙදර තියනා වගේ තමයි හිතට පේන්නේ. ඉතින් ඔතන ගෙදරක් නැහැ නේ පේන්නේ. හිතේ ගෙදර. ඒ සමහරවිට අන්තිමට දැකපු විදිහ තමයි දැන් මතක් වෙන්නේ නේද? ඔව්.
දැන්
තියෙන විදිහ නෙවෙයි. දැන් අපි අර ඊයේ පෙරේද අර නාය ගිහින් කියලා කොටසක් තිබුණේ නේද? ඒ ගෙවල් වල දැන් උදේ ගියාය සමහර විට ඒ ආරංචිය දන්නේ නැති තාක්කල් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ අර යනකොට ගිය විදිය තමයි තාම ගෙදර තියෙන්නේ කියලා. හැබැයි ඒක ඇත්ත තත්ති නෙවෙයි. ඒ තත්ති වෙනස් වෙනවා. ඒගොල්ලෝ දන්නේ නැති වුණාට. නේද? ඒ කියන්නේ අපි දැන් අතීතයේ දෙයක් දැනගෙන දැනුත් ඒක ඒ විදිහටම තියනවා කියලා විශ්වාස කරන ගතියක් තියෙනවා. වර්තමානෙත් අර කලින් දැනගත්තු විදිහටම ඒක පවතිනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒ වුණාට ඒක එහෙම වෙන්නම අවශ්‍ය නැහැ. ඒක මේ වෙනකොට වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඔව්. ඒ වෙනස් වෙනවා කියන එක වෙනස් වෙනවා කියන්නේ කලින් තිබුණ தත්ත්වෙ නෙමෙයි වෙන தත්ත්වයකටපත් වෙලා. ඔව්. වෙන தත්ත්වයකටපත් වෙලා කියන්නේ අන්‍ය தත්ත්වයක්. අන්‍ය தත්ත්වයකටපත් වුණා කියන්නේ තිබුණ දෙය නෙමෙයි නේද? එතකොට වෙන දෙයක්. ඔව්. එතකොට අපි මේක තියනවා කියලා හිතන මොහොත හිතලා ඉවර වෙන්නත් කලින් ඒක අන්‍ය தත්ත්වයකටපත් වෙන ස්වභාවයක් තියෙනවා. මේ රූපවල අපට ඕක සාමාන්‍ය මනසට ඕක දකින්න බෑ. ඒ කියන්නේ අපි හිතනවා මේ දැනගත්තු රූපේ තියනවා කියලා. තියනවා කියලා හිතන එක මේ හිතේ ඇති කරගත්තු දෘෂ්ටිය. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකයා හටගන්න ස්වභාවය දකින හින්දා තියෙනවා කියන අදහසකට යනවා කියලා.
දෙයක් පනවන.
දෙයක් පනවන. දෙයක් තියෙනවා කියලා හිතනවා. අපිට වෙන කච්චාන ගොත්ත සූත්‍රය. ඔව්. මොකද්ද ඔය දැන් මට ලොකු සද්දයක් ඇහෙනවා.
එහේ මෙතන වැඩ අද බාස් උන්නා. බුදු පරිමයක් හදනවා
මතය.
ආ. ඒ සද්දෙත් එක පැටලෙනවා නේද?
ඒක තමයි. ඕගොල්ලන්ට ඇහෙනවනේ මං කියන්නේ ඒවා නේද? එතකොට මේ දැන් මොනවා හරි දෙයක් හටගන්න ස්වභාවය තියෙනවා. ඒ හටගන්න ස්වභාවය හින්දා අපිට හිතෙනවා ඒක තාම තියෙනවා, පවතිනවා කියලා. ඒ කියන්නේ ඇත දෙයක් ඇත කියන මතයකට එනවා. ඒ මතය බුදුහාමුදුරුවෝ කියනවා ඔක දෘෂ්ටියක් කියලා. ඇත කියන දෘෂ්ටිය. ඒතකොට ලෝකයා යමක් හටගන්න ස්වභාවය දකින හින්දා එහෙම දෙයක් තියෙනවා කියන දෘෂ්ටියකට යනවා. ඒ වගේම යම් කිසි දෙයක් නැති වෙනවා දකිනකොට නැහැ කියන දෘෂ්ටියකට යනවා. ඉතින් තථාගතයන් වහන්සේ ඔය ඇත කියන දෘෂ්ටියටත් වැටෙන්නේ නැතුව නැත කියන දෘෂ්ටියටත් වැටෙන්නේ නැතුව පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා. මේ පටිච්ච සමුප්පාදය කියන්නේ මේ හේතුඵල ධර්මයක්. හේතු ප්‍රත්‍යයන් නිසාම හටගන්න ඵල ස්වභාවයක්. තපේ හේතුඵල ස්වභාවය දකින්නේ නැති හින්දා තමයි කෙනෙක් එක්ක තියනවා කියන දෘෂ්ටියට යන්නේ. එහෙම නැත්නම් නැහැයි කියන දෘෂ්ටියට යන්නේ. ඒ දෙකම මේ ලෝකෙට අයිති දෘෂ්ටි දෙකක් මිසක් ඇත්ත ඇති හැටි නෙවෙයි. එතකොට මේ ඇත්ත ඇති හැටි අපිට තේරුම් ගන්න වෙනවන්න. දැන් රූපයක් තියෙනවා කිව්වත් දෘෂ්ටියක්, රූපයක් නැහැ කිව්වත්
දෘෂ්ටියක්.
දැන් ඔක තේරුම් ගන්න අපි අර උපමා කීපයක් කතා කරලා තියෙනවා. එකක් අර වතුරට එබෙන බල්ලා. දැන් බල්ලෙක් වතුරට එබෙනකොට ඌට උගේ ඡායාව පේනවනේ වතුරෙන්. ඒක දැකලා හිතනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. වතුරේ තව බල්ලෙක් ඉන්නවා කියලා රැවටෙනවා. එතකොට ඔන්න බලන්න, දැන් වතුරට එබිලා මුගේ දෘෂ්ටිය තමයි ඔන්න තව බල්ලෙක් ඉන්නවා කියන එක. අපිට ඒක හොඳට පේනවා, ඒක දෘෂ්ටියක්. ඒ කියන්නේ ඇත්ත ඇති ඇති නෙවෙයි. මේක හිතෙන් හදාගත්තු මතයක්. හැබැයි එතකොට දැන් ඌ රූපය ඇත කියන දෘෂ්ටියට වැටිලා. බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියට
වැටිලා.
ඔව්. ඒ හින්දා වෙන මුලාවන් ටික හිතා ගන්න පුළුවන්. ඉතින් ඌ තරහ අරන් බුරනවා, අරෝ මේව කරනවා නේද?
ඔව්.
ඔව්. එතකොට ඔන්න දැන් ඒ එළියේ බල්ලෙක් ගේ රූපයක් තියෙනවා කියලා දැඩිව බාර අරගෙන. එතකොට පේනව නේද ඒ රූපේ උපාදාන කරලා. දැන් වෙන කෙනෙක් කිව්වට නැහැ කියලා ඌ පිළිගන්නේ නැහැ. ඔව්. ඒකට තමයි උපාදාන කළා කියන්නේ. දැඩිව ගත්තා රූපේ, බැසගත්තා. එතකොට බලන්න ඒ රූපේ උපාදාන කරනකොට දැන් ඌ බාහිර රූපයක් උපාදාන කරලා තියෙන බාර අරන් තියෙන. බාහිර රූපය පිළිගැනීම තුළ දැන් වැඩ කරන්නේ සක්කාය දිට්ඨිය නේද? තරහරන් ඉන්නේ කවුද? බාහිර රූපේද මේ
බල්ලා?
ආ බල්ලා.
දකින්න කේනා.
දකින්න කේනා. නේද? ඔව්. එතකොට එතන ගැටීමක් ඇති කරගෙන තියනවා මේ මම කියන
සංකල්ප
හදාගත්තු. ඔව්. දැන් එතකොට පේනවාද බාහිර රූපයක් තියනවා කියලා දැන ගැනීම තුල සක්කාය දිට්ඨිය ඇති වෙලා කියලා. මම කියන හැඟීම ඇවිල්ලා මට ඒ රූපේ නිසා කරදරයක් වෙයි. ඔකනේ තරහ ගන්න හේතු. ඒ බාහිර ඒ රූපේ තමයි ඊළඟට සත්වෙක් කරන්නේ. එතකොට ඔය රූප උපාදානය නේද එතන මුල් වෙලා තියෙන්නේ. සක්කාය දිට්ඨිය මතුවෙන්න. තරහ ඇති කරන්න. ඉතින් ඒ තරහ මුල් කරගෙන ඊළඟට කරන හැම ක්‍රියාවක්ම කියන්නේ බුරනවා වෙන්න පුළුවන්, දුවනවා වෙන්න පුළුවන්, පහුරු ගන්නවා වෙන්න පුළුවන්, තව තව හිතනවා වෙන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? මූවයි ලෝලා දාන්න නැත්නම් මුගෙන් බේරෙන්න නේද?
හැමයි.
ඒවා එතකොට අපිට පේනවා හිතෙන් කරන ක්‍රියා, වචනෙන් කරන ක්‍රියා, කයෙන් කරන ක්‍රියා. ඒවා සේරම කර්ම. කර්ම. ඒ කර්ම පුද්ගලයේ කරන කර්ම. පුද්ගලයේ තමයි ඒ ටික කරන්නේ. හැබැයි මේ පුද්ගලයා දෘෂ්ටියකින්ම හදාගත්තු පුද්ගලෙක්. වැරදි අවබෝධයක්, වැරදි දැක්මක් නිසාමයි දැන් පුද්ගලෙක් එතන බිහි වෙලා තියෙන්නේ. ඒ වුණා ඔය වගේ දෙයක් තමයි මේ සක්කාය දිට්ඨිය කියන එක. දැන් බාහිර රූපේ පිහිටීම තුල තමයි මෙතන කෙනෙක් පිහි ඇති උනේ. දැන් අපේ මට්ටමට පේනවා මූ මේ ඡායාවක් දැකලා විතරයි. එතන ඇත්ත බල්ලෙක් නැහැ. එතකොට අපට ඒ බල්ලෙක් පිහිටන්නේ නැති හින්දා ඒ බල්ලා මුල් කරගෙන, ඒ කියන්නේ වතුරේ ඉන්න බල්ලා මුල් කරගෙන කර්ම කරන්න අපට අවශ්‍යතාවයක් එන්නේ නැහැ. හැබැයි රැවටෙන බල්ලාගේ මානසිකත්වෙට ඉන්නවා කියලා දැඩිව විශ්වාස කරන බල්ලව මුල් කරගෙන කර්ම ගොඩාක් කරන්න පුළුවන්. ඒ කියන්නේ උගේ චේතනා ඇති වෙනවා. චේතනා අදහස් ටික. ඒවා තමයි කර්ම බවට දියුණු වෙන්නේ. වැඩි දියුණු වෙන්නේ. ඒකට චේතනා
විපාක ලැබෙන කර්ම.
ඔව්. ඒවා විපාක ලැබෙන කර්ම. ඒ විපාක ලැබෙන කර්ම කියන්නේ ඉතින් හොඳ පැත්තෙන් කළොත් හොඳ කර්ම අපි පින් කියලා කියනවා, කුසල කර්ම කියනවා. නරක පැත්තෙන් කළොත් පව් අකුසල පැත්ත. ඒ කියන්නේ දැන් අර ඉන්නවා කියලා හිතන බල්ලට තරහ අරන් බුරන එක අපි දන්නවා අකුසල් පැත්තට වැටෙන්නේ.
වෛරය.
ඔව් තරහ ආරගෙන. එතකොට දේශ මූල සිත් හැදෙන්නේ. ඒවා එතකොට ඒවයි විපාක වෙන්නේ. එතකොට හොඳ විපාකද නරක විපාකද?
නරක.
නරක විපාක ලැබෙන්නේ නේද අකුසල් වල ප්‍රතිඵලේ. ඒ වගේම ඒ බල්ලට අපි හිතමු මූට හිතෙනවා ඌ ගැන දුක හිතලා නේ මේ බල්ලා බඩගින්නේ ඉන්නේ මූට කන්න ටිකක් දෙන්න ඕන කියලා එහෙම හිතමු. එතකොට එතකොට කුසල කර්ම කරනවා පින් කරනවා ඒක පුණ්‍ය චේතනාවක්. ඒ කියන්නේ දානයක් දෙන්න හිතෙනවා නේද? එතකොට ඒක ඒකේ විපාකය එතකොට හොඳ විපාකයක්. එතකොට මේ කර්ම වලට නරක විපාක එන්නත් පුළුවන් හොඳ විපාක එන්නත් පුළුවන්. ඒවා පින්ද පවුද කියන එක මත. ඒ විපාක එනමයි කියන්නේ සසරේ යනවද නැද්ද? සසරේ
යනවා.
සසරේ යනවා කියන්නේ ඔන්න ලෝකෙට අහුවෙලා තව විදිහට කිව්වොත් මායයට අහුවෙලා එතකොට සසරේ යනවා කියන එක දුකයි. දුකට අහුවෙලා. එතකොට දැන් අපි දැන් ධර්මයෙන් අපි දකින්න ඕන බුදු දහමෙන් දකින්න ඕන ඔය ලෝකෙන් මිදෙන්නේ කොහොමද? ඔය සසරෙන් මිදෙන්නේ කොහොමද? ලෝකෝත්තර වෙන්නේ කොහොමද? ඔය දුකෙන් මිදෙන මාර්ගයක් තියෙනවද කියන එක. ඔව්. එතකොට ඒකට තමයි මේ ලෝකය කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් රූපය කියන්නේ මොකද්ද? ලෝකය කියන්නේ රූපවල එකතුවක් නේ එක විදිහකට බලුවහම. එතකොට ලෝකය මොකද්ද නැත්නම් රූපය මොකද්ද? එහෙම නැත්නම් දුක කියන එක මොකක්ද? ඔය මොන
ආයිටි?
ඔව්. දුක කියන එකනේ ඔය පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධයත් දුකේ කොටසක්. ඒ කියන්නේ මේ ලෝකයේ පවතින්නේ දුක මතමයි. එතකොට මේ දුක සකස් වෙලා තියෙන්නේ කොහොමද? දැන් දුක කියන එක දැක්කහම නැත්තම් ලෝකය කියන එක නැත්තම් රූපය කියන එක දැක්කහම ඊළඟට බලන්න ඕනේ මේ රූපයට හේතුව මොකද්ද? රූපය හටගන්න සමුදය මොකද්ද? ඔව්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් රූපය පිරිසිඳ දකින්න. එහෙම නැත්තම් රූපයේ නියම ස්වභාවය දකින්න රූපය ගැන බලන්න විදි තුනක් කියනවා. ඒ විදි තුන තමයි ඉති රූපං. මෙන්න මේකයි රූපය. ඉති රූපස්ස සමුදයු. මෙන්න මේ නිසයි මේ රූපේ හටගත්තේ. ඉති රූපස්ස අත්ත ගමෝ. මේ රූපේ නැතිවීම මෙන්න මේකයි. නිරෝධය මෙන්න මේකයි. ඒ කියන්නේ අර සමුදය නැත්තම් නිරෝධය. රූපේ හටගන්න හේතු නැත්තම් රූපේ නිරෝධය. දැන් අපි ඇහැ නිසා රූප හදාගෙන තියෙනවා. දැන් ඔන්න බල්ලා ඇහැ නිසා නේද තව බල්ලෙක් හදාගත්තේ.
එහෙමයි.
ඒ කියන්නේ ඇහෙන් දැකීම තුළ සිදු වුණ මුලාවක්. ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා මුලාවකින් තමයි තව බල්ලෙක් හදාගත්තේ. ඒ කියන්නේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාසය තමයි හදා ගැනීම කියන්නේ. අපි දැඩිව විශ්වාස කළොත් ඒක ඇත්ත වෙනවා අපිට. බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියලා දැඩිව විශ්වාස කිරීම තුළ ඌට තව බල්ලෙක්ව ඉපදිලා අපි හිටලා. එතකොට පේනවද දැන්
ඒ
ඇසෙන් දැකීමේ ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා. දැන් ඇහැට පේන එකේ නෙමෙයි වරද තියෙන්නේ. පෙනීමේ ඇත්ත ඇති හැටි නොදන්නකම නිසා නේද? ඔව්. දැන් ඇහැට අපටත් පේයි වතුරේ බල්ලෙක්ගේ ඡායාව වැටිලා තියෙනවා.
අපේ ඡායාවක් පේන්නේ.
අපේ ඡායාවක් පේන්නේ. ඒකට බල්ලටත් පේන්නේ ඡායාවක්. ඒක ඇහි ක්‍රියාකාරීත්වය. ඇහැ නිසා උපදින චක්කු විඥාණයෙන් ඒ විදිහට පෙන්눔 කරනවා. ඒ කියන්නේ ඇහැ තුලේ ප්‍රසාද රූපයක් හැදෙනවා. ඒකේ බල්ලෙක්ගේ සටහනක් වගේ දෙයක් තියෙනවා. හරියට අපි චිත්‍රපටියක් බලනවා වගේ ඒකේ දැන් ඔන්න ස්ක්‍රීන් එකේ වැටිලා තියෙනවා බල්ලෙක්ගේ සටහනක්. ඒතර ඕක තමයි චක්කු විඤ්ඤාණයට අරමුණු වෙන්නේ. ඒතර චක්කු විඤ්ඤාණය ඕක දැකලා හිතන අන්න බල්ලෙක් ඉන්නවා කියලා. ඔන්න ඔය හිතන මට්ටම එනකොට අර පේන මට්ටම නෙමෙයි. පෙනෙන මට්ටමෙන් එහාට ගිය දැන් ඒ කියන්නේ ඇහි ක්‍රියාකාරීත්වයෙන් දැන් එහාට ගිහිල්ලා මනසට බාර දීලා. මනස තමයි ඔන්න කියන්නේ අන්න බල්ලෙක් එළියේ ඉන්නවා කියලා. එතකොට මේ හිතෙන් හදාගත්තු දෙයක් තමයි දැන් රූපයක් කරලා තියෙන්නේ. ඇහැට කරන්න පුළුවන් උනේ පෙන්නුම් කරන අර සටහන් මාත්‍රයක් පෙන්නුම් කළා විතරයි. ඒ චක්කු විඤ්ඤාණයට යම් කෙසේ ඡායා මාත්‍රයක් පෙනුණා විතරයි. චක්කු විඤ්ඤාණයට. එතකොට ඕක මනසෙන් වැරදියට අරගෙන මනස තමයි දැන් බල්ලෙක් හදලා තියෙන්නේ. ඒතර මනෝවිඤ්ඤාණයෙන් තමයි දැන් බල්ලෙක්ව හදාගෙන කර්ම කරන්නේ. ලෝකයට අහු වෙලා කර්ම කරන්නේ. එතකොට දැන් ඔන්න මනසට අහු වෙනකොට තමයි මනස මේක වැරදි විදිහට බාර ගැනීම තුල තමයි සක්කාය දිට්ඨියක් පහළ වෙලා තියෙන්නේ. ඔව් දැන් චක්කු විඤ්ඤාණ මට්ටම නෙවෙයි. චක්කු විඤ්ඤාණ මට්ටම කියන්නේ ඒකට කියන්නේ විපාකයක් විතරයි. පරණ විපාකයක් හින්දා මේ මට්ටමේ රූපයක් ඇහැ නිසා දැర్శණය වුණා. ඒකට ආයි විපාක දෙන්න හැකියාවක් නැහැ. ඒක හරියට අපිට ඡායා මාත්‍රයක් පෙන්눔 කළා විතරයි. يعني හේ හැකියාව අනුව මේ විදිහට ස්ථානය කළා. ඔව්. ඒතර චක්කු විඤ්ඤාණයට පේන මට්ටම. ඒතර පේන මට්ටමෙන් එහාට ගිහිල්ලා දැනගන්න මට්ටමකට ඇවිල්ලා. දැනගන්න මට්ටම මනසෙන් අලුතෙන් කරන චේතනා ටිකක්, අදහස් ගොඩක්. එතකොට ඔන්න මනසට දැන් අරමුණක් ඇවිල්ලා තියෙනවා. ඒකට කියනවා ධම්ම කියලා. මනසට අරමුණු වෙන්නේ ධම්ම. ඒ ධම්ම කියනකොට ලෝකෙට අයිති දෙයක් කියන විශ්වාසෙන් තමයි මනස ඕක බාරගන්නේ. දැන් චක්කු විඤ්ඤාණයට සතහන් මාත්‍රයක් පෙන්눔 කළා විතරයි. මනසට එනකොට ධම්ම කියලා, ධම්ම කියන්නේ සිංහලෙන් දෙයක්, ලෝකෙට අයිති දෙයක්. අන ලෝකේ හැදුවා. දැන් පේනවාද රූපය මොකද්ද, රූප සමුදය මොකද්ද? දැන් බල්ලගේ මට්ටමට තව බල්ලෙක් හැදුවා. අපේ මට්ටමට දැන් ඒ සමුදේ දෙන්නේ නැහැ. අපිට ඡායා මාත්‍රයක් විතරයි. බල්ලෙක්ව පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ අපිට බල්ලෙක් හදන සමුදේ දැන් යෙදෙන්නේ
නැහැ.
එතකොට රූප සමුදේ යෙදෙන්නේ නැති වෙනකොට අන්න රූපය අත්ගමයේ කියන එක නිරෝධ මට්ටමක් පිහිටන්නේ. දැන් පේනවාද සමුදේ යෙදෙනකොට ඒ ඵලය තියෙනවා. සමුදේ දෙන්නේ නැතිකොට ඵලය නැහැ. ඵලය කියන්නේ දැන් අර බාහිරව ඉන්න බල්ලා, වතුරේ ඉන්න බල්ලා. ඵලය. හේතු ටික යෙදිලා තියෙන්නේ දැන් බල්ලාගේ මේ මනස ඇහෙන් දැකීම දෙයක් කරලා බාර ගැනීම තුල. මනස හැමතිස්සෙම දෙයක් කරලා බාර ගන්න. මන ධම්ම කියනකොට ඒ අරමුණු කරන දේ ලෝකෙට අයිති දෙයක් විදිහට තමයි මනස අරමුණු කරන්නේ. දැන් මං කිව්වේ අර කලින් අත්දැක්ක දෙයක් දැන් හිතෙන් මතක් කරනකොට, අපි දැන් ගෙදර මතක් කරනකොට ඒක අර එළියේ තියෙන බාහිරේ තියෙන දෙයක් විදිහටමයි අපිට හිතෙන්නේ. ඒක මේ මනසට පේන නිකන් මේ මනෝචිත්‍රයක් කියලා අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ සිතුවිලි මාත්‍රයක් විතරයි කියන එකක් නෙමෙයි. අපි ඇත්තටම හිතන්නේ අර එළියේ තියෙන ගෙදර ගැන කියලානේ හිතෙන්නේ. එතකොට එහෙම හිතන මට්ටම වෙනකොට දැන් චක්කු විඤ්ඤාණයෙන් දැනගත්තු එක නිරුද්ධ වෙලත් ඉවරයි. ඒ චක්කු විඤ්ඤාණි දැන් නැහැ මනෝ විඤ්ඤාණය හට ගන්නකොට. එක හිතක් හටගන්නේ අනිත් හිත නිරුද්ධ වෙලාමයි. එතකොට චක්කු විඤ්ඤාණ හිත නිරුද්ධ වෙලාමයි ඒ ගැන හිතන මනෝ විඤ්ඤාණි පහළ වෙන්නේ. ඒ වෙනකොට චක්කු විඤ්ඤාණයෙන් දැනගත්තු දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ඉවරයි. ඒ ඇත්ත පේන්නේ මනස ඕක දෙයක්, පවතින දෙයක් කියලා බාර අරන් ඒ කියන්නේ උපාදානය කරලමයි මේක ගන්න. කියන්නේ රූපය තාම තියෙනවා මේක ගැන තව හිතලා ක්‍රියා කරන්න පුළුවන් කියන අදහසෙන් තමයි ගන්න. ඒ කියන්නේ ඇත යන දෘෂ්ටිය. දැන් ඒක තව ටිකක් පැහැදිලි කරගන්න හිතන්න. දැන් අපි කණ්ණාඩියෙන් අපි දිහා බලනවා, මූණ බලනවා. දැන් උදේ මූණ බලලා එන්නේ නැති නේද? දැන් තාම ඉතින් හිතේ අදහස තියෙන්නේ මගේ මූණ මේ වගේ කියලා. දැන් ඒ වුණාට ඔක ඔච්චර වෙනස් වෙලා ඇද්ද? නේද? ඒ තිබුණ ලස්සන දැන් නැතුව ඇති. ඈ? එතකොට දැන් අපි කණ්ණාඩියෙන් දැක්කේ මූණද ප්‍රතිබිම්බේද? ප්‍රතිබිම්බයක් නේද දැකලා තියෙන්නේ. කණ්ණාඩිය සකස් කරලා දීපු ප්‍රතිබිම්බේ තමයි දැකලා තියෙන්නේ. දැන් ඒ ප්‍රතිබිම්බේ දැන් තියනවාද කණ්ණාඩිය තුල?
නෑ.
ඒක දකින වෙලාවේ හටගත්තු දෙයක්. එතකොට අපි දැනගෙන තියෙන ඒ ප්‍රතිබිම්බේනේ දැකලා තියෙන්නේ. එතකොට දැන් අපි මූණ ගැන හිතුවට ඒ ප්‍රතිබිම්බේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා, අපි දැකපු දේ ඉතුරු නැතුවම නිරුද්ධයි. ඔන්න ඔතන දකින්න හේතුඵල සම්බන්ධය, නැත්තම් පටිච්ච සමුප්පන්න බව. ඒ ප්‍රතිබිම්බය සකස් උනේ ඒක සකස් වෙන්න හේතු යෙදෙනකොට. දැන් අපි මූණ බලන්න කලින් කණ්ණාඩියේ තිබුණද මූණේ ප්‍රතිබිම්බය?
නෑ.
එතනින් එහාට ගියාට පස්සේ නෑ. එතකොට එතන ඉස්සරහා ඉන්නකොට ඒ හේතු යෙදෙන හින්දා තමයි අර ප්‍රතිබිම්බයක් හටගෙන තියෙන්නේ. එතකොට ওই ප්‍රතිබිම්බ මට්ටමමයි අපි දැනගෙන තියෙන්නේ. හැබැයි අපි ප්‍රතිබිම්බයට අදාළ ලක්ෂණ ටික නෙමෙයි අපි දැනගත්තු දෙයට දීලා තියෙන්නේ. ඒ ප්‍රතිබිම්බේ හේතු යෙදෙනකොට හටගත්තා, හේතු නැති වෙනකොට ඒක නැති වුණා. නැති වුණා කියන්නේ තිබුණ එකක් නැති වුණා නෙමෙයි, හටගන්න හේතු නැති හින්දා එහෙම හටගන්නේ නැහැ. අත්ථගමය කියන එක නැත්තම් නිරෝධය කියන එක. ඒ හටගන්න හේතු යෙදුනහම හටගත්තා.
ඒ
හොඳයි. එතකොට දැන් ප්‍රතිබිම්බය තාම තියෙනවා කියලා කියන්න විදිහක් නැහෙනේ. තියෙනවා කිව්වොත් ඒක දෘෂ්ටිය. වැරදි මතයක් විතරයි. අර බල්ලව තව බල්ලෙක් ඉන්නවා කිව්වා වගේ දෙයක් වෙනවා නේද? ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. දැන් බල්ලත් දැකලා තියෙන ප්‍රතිබිම්බයක්. ඌ දන්නේ නැහැ මේ ප්‍රතිබිම්බයක ලක්ෂණ ටික ඔය දැනගත්තු රූපේ තියෙන්නේ කියලා. ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොකද්ද? ඒ හේතු යෙදුනොත් විතරයි ඒක හටගන්නේ. එතකොට ඒ හේතු යෙදෙන්න කලින් ඒක තිබිලත් නැහැ. ඊට පස්සේ ඒක තියෙන්නෙත් නැහැ. ඒ කියන්නේ පෙර නොතිබීම හටගෙන තියෙන්නේ. ඒක ඉතුරු නැතුවමයි නිරුද්ධ වෙලා තියෙන්නේ. තේරෙනා නේද මේ ප්‍රතිබිම්බයක ලක්ෂණ?
එහෙම තේරෙනවා.
එතකොට අපි ඇහෙන් දකින ස්වභාවය කියන්නේ ඔන්න ඔහොම ප්‍රතිබිම්බයක් තමයි ඇහෙන් දකින්න පුළුවන්. දැන් ඔකම නිකන් හිතන්න පුළුවන් ඇහැ ඇතුලේ සකස් වෙන ප්‍රතිබිම්බයනේ විඥානේ චක්කු විඥානේට අරමුණු වෙන්නේ. ඇහැ ඇතුලේ කාචෙන් හදලා දෙන ප්‍රතිබිම්බය තමයි චක්කු විඥානේ දැනගන්නේ. එතකොට ප්‍රතිබිම්බයක ලක්ෂණ ටික තමයි හේතු යෙදෙනකොටයි ඒක හටගන්නේ. ඒක ඒ මොහොතේම ඒක නිරුද්ධ වෙනවා. එහෙම දෙයක්, එහෙම ස්වභාවයක් දැකලා අපි එළියේ තියෙන රූපයක් පනෝගෙන ඉන්නවා.
දැන්
ඔව්. දැන් මේකේ තේරුම් ගන්න මේ ඡායා මාත්‍රයක් ප්‍රතිබිම්බයක් මයි ඇහැ නිසා දැනුවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බෙමයි ඇහැ නිසා දැනුවත් වෙන්න පුළුවන්. ඔව්. ඒකේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසාම අපි රූපයක් බාර අරන් තියෙනවා. එතකොට මේ බාරගත්තු රූපය කියන එක මේ පවතින එකක් නෙමෙයි, මේක හිතෙන් හිතා ගැනීමක් විතරයි. එකක් සිතෙන් දැනගත්තු හිතේ ඇති වුණ අදහසක්ම විතරයි යෝග. ඒකේ ඒ ස්වභාවය අපිට සාමාන්‍ය ලෝකෙදී දකින්න ශක්තියක් අපිට නැහැ. මොක නුවණින් බලනකොට ප්‍රඥාවෙන් බලනකොටමයි යෝග පේන්නේ. මෙහෙම දෙයක් නේද මේ පවතින රූපයක් කලේ. පවතින රූපයක් බවට පත් කලේ. මොකද අපි දැන් කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ දැක්කට අපි හිතන්නේ ප්‍රතිබිම්බේ දැක්කා කියලා නෙමෙයි. එළියේ තියෙන රූපේ දැක්කා කියලා නේද? කණ්ණාඩියේ ඉස්සරහා තියෙන රූපේ දැක්කා කියලා නේ හිතන්නේ. එතකොට අපි ඒ රූපෙට පැවැත්මක් දීලා දැන් දැකලා තියෙන්නේ ප්‍රතිබිම්බයක්. හිතෙන් හිතුවේ ඒ ඵලය දැක්කා කියලා නෙමෙයි. ඵලය ඇති වෙන්න උදව් වුණ හේතුව දැක්කා කියලා. හැබැයි හේතුව දැකීමේ ශක්තියක් නැහැ මේ චක්කු විඤ්ඤාණයට. චක්කු විඤ්ඤාණයට දැర్శණය වෙන්නේ ඵලයමයි. ඒ කියන්නේ මේ හදලා දෙන ප්‍රසාද රූප මට්ටමමයි. ඒක ප්‍රතිබිම්බ මට්ටමක් විතරමයි. එතකොට ඒක හදන්න උදව් වුණ හේතු දැකීමේ ශක්තියක් නැහැ චක්කු විඤ්ඤාණයට. ඒ කියන්නේ එළියේ තියෙන රූපය දැකීමේ ශක්තියක් නැහැ චක්කු විඤ්ඤාණයට. එළියේ රූපයක් ගැන අදහසක් ගත්තා නම් ඒක මනෝ විඤ්ඤාණය තුලින් මනස තුලින් කරපු වැඩක්. ඒතර මනස තුලින් කරන වැඩේට උදව් වෙච්ච තව දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි අපේ තියෙන කෙලෙස්. ඇත්ත ඇති හැටි නොදන්න කමයි අපි ඊළඟට පෙර අත්දැකීම් වලින් ඉතුරු කරගෙන තියෙන ඒවයි. ඒවට කියනවා ආශ්‍රව කියලා. ඔය සේරම එකතු කරලා තමයි අපි දැන් එළියේ රූපයක් ගැන හිතන්නේ. එතකොට ඔන්න දැන් මොකක් හරි ඇහෙන් දකිනකොටම හිතන්න පුරුදු වෙන්න ඕන මේ දකින්නේ අර කණ්ණාඩිය ඇතුලේ ප්‍රතිබිම්බය වගේ දෙයක්. ඒ ප්‍රතිබිම්බේ දැන් මතක් කරන්න අර මූණ බලනකොට තිබුණ මූණේ ප්‍රතිබිම්බේ තාම කණ්ණාඩිය තුල තියනවාද? අන්න ඒ ප්‍රතිබිම්බේ ලක්ෂණ තමයි අපි ওই දැකපු දේ ලක්ෂණ ටික. ඒතරේ ඔන්න ඔතන දකින්න පුළුවන් හේතුඵල ස්වභාවයක් නැත්තම් පටිච්ච සමුප්පන්න ස්වභාවයක්. ඒක දැක්කොත් තියෙනවා කියන දෘෂ්ටියට එන්නෙත් නෑ කියන දෘෂ්ටියට එන්නෙත් නෑ. දැන් නෑ කියන දෘෂ්ටියට එන්නේ නැත්නම් එහෙනම් පෙනුනේ කොහොමද? එහෙනම් නැහැයි කිව්වත් වැරදි. තියෙනවා කියන දෘෂ්ටියට එන්න බෑ. එහෙනම් කණ්ණාඩිය ඇතුලේ තාම ඕක තියෙන්න ඕන. එතකොට ඒකත් වැරදි. ඒකත් දෘෂ්ටියක්. ඒකට අපිට කියන්න වෙන්නේ ඒක සකස් වෙන්න හේතු ටික යෙදුන හින්දා සකස් වුණා. එහෙම පෙන්නුම් කළා විතරයි. ඒක හැබැයි තියෙන පවතින දෙයක් නෙවෙයි. හේතු යෙදුනා හින්දා එහෙම පෙන්නුම් කළා එච්චරයි. ඒකට පෙනීමේ ස්වභාවයක් තියෙනවා. පෙනීමේ ස්වභාවය නිසා පවතින රූපයක් පණවන්නේ නැහැ. ලෝකෙට අයිති රූපයකට අහු වෙන්නේ
නැහැ.
ඔව්. පෙනුනේ ඒකට හේතු ප්‍රත්‍යයන් යෙදුනා
හින්දා.
ඔව්. ඒකට අන්න පෙනීම මාත්‍රයක් විතරයි. පෙනීම මාත්‍රය එතනින් ඉවරයි. අනේ ඒකට කියනවා දිත්තේ දිට්ටමත්තම් කියලා. දැකීම දැකීම මාත්‍රයක් විතරයි. එතනින් එහාට ඉතුරු කරගන්නේ ලෝකෙට අයිති දෙයක්. ඒතර ලෝකෙට අයිති දෙයක් ඉතුරු කරගන්නෙම මේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා. ඒකට අන්න ආයතනයි ඒ නියම ස්වභාවය අඳුර ගන්න ඕන. ඒකට කියනවා ආයතනේ පිරිසිඳ දකින්න ඕන. ඒ කියන්නේ ඇහැ කියන එකත් අපි තේරුම් ගන්න ඕන. ඇහෙන් පෙන්නන රූපයේ తত্ত্বය මෙන්න මේ වගේ කියලා තේරුම් ගන්න ඕන. එතකොට ඇහැ කියන චක්කායතනේ ඇහැට අරමුණු වෙන රූපායතනයයි කියන දෙක ඇත්ත ඇති හැටි දකින්න උත්සාහ කරන්න ඕන. එතකොට දැන් ඔය ඕක අහගත්තා. ඒක දැනුමක්. ඒක දැන් තමන්ගේ අවබෝධයක් වෙනකන් ඕක ටිකක් මෙනෙහි කර කර බලන්න. ඒකට ඥානං පස්සං. අහගත්තු දෙය එතකොට තමන්ගේ දැක්මක් කරගන්නවා. ඕක බලනකොට බලනකොට මෙහෙම ස්වභාවයක් නේ මේකේ තියෙන්නේ කියන අවබෝධයක් එයි. ඒ අවබෝධය ආපු දවසට අර සක්කාය දිට්ඨිය පිහිටන්න විදිහක් නැහැයි කියලත් වෙයි. again රූපයක් පැනෙමුගොත් නේ අපිට ওই රූපේ මගේ කියලා හරි මම කියලා හරි අයිති කරගන්න තියෙන්නේ. රූපයක් උපාදාන කළේ නැත්තම් සක්කාය දිට්ඨිය ඇති වෙන්න විදිහක් නැහැ. එතකොට ඔන්න ඕක නුවණින් මෙනෙහි කිරීම තුල Tamanට පෙයි ඔන්න ලෝකයෙන් මිදෙන මාර්ගයකට වැටුණයි කියලා. ලෝකෝත්තර ලෝකයේ ඉක්මවා ගිය දැක්මකටයි මේ එන්නේ කියලා. එතට අන්න ඒ විදිහට අපිට උත්සාහ කළොත් සක්කාය දිට්ඨියෙන් මිදෙන්න පුළුවන්කමක් ලැබෙයි නේද? ඔන්න ඔය දැක්ම තමයි එතකොට ලෝකෝත්තර දැක්ම වෙන්නේ. ඒකට කියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. ඒ කියන්නේ රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූපයේ අත්ගමය මොකද්ද? ඒ කියන්නේ රූපේ නැතිවීම මොකද්ද? රූපය මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. රූපය හටගන්න හේතු ටික මොකද්ද? මෙන්න මේ හේතු හින්දායි හැම රූපයක් හටගත්තේ. ඒ හේතු නැත්තම් අත්ගමය රූපය පිහිටන්නේ නැහැ. නිරෝධයි කියන එක. ඔන්න ඕක ඇති වෙන කෙනාට සම්මා දිට්ඨිය, ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න ඕන සම්මා දිට්ඨිය ඇති වෙනවා. හොඳයි, මම හිතනවා දැන් යම්කිසි අදහසක් එන්න ඇති. ඔක තව ටිකක් හොඳට ආයෙ ආයෙ මෙනෙහි කරලා බලන්න. දැන් ප්‍රශ්න තියෙනවද? එහෙම නැත්නම් ඔය ඇතිද? ඔය කතා කරපු දේ පුළුවන් නේද ඕක මෙනෙහි කර කර බලන්න? ඕගොල්ලෝ සාකච්ඡා කර කර බලන්න ඕන.
සිහියේ තියාගෙන ඉන්න හොඟක් දුරට උත්සාහ කරලා ඒත් අපි සමාජයේ ගිහිල්ලා ඉදිනදා ජීවිතේ ගැටෙනකොට අපිට නැවත අරදී අමතක වෙලා අපි ආයේ ලෝකෙට ඇදිලා යනවා. ඔව්. මෙන්න මෙතෙන් අපි ගන්න ඕන පියවරවල් මොනවද සාමාන්‍ය?
දැන් මෙහෙමයි, ඕක දැන් අහගත්තු පළියටම අපිට එකපාරට මමත්වයේ සම්පූර්ණයෙන් දුර වෙන්නේ නැහැ. මොකද අපේ සසරේ ආපු පුරුද්ද බලවත්, අපේ කෙලෙස් බලවත්. හැබැයි අපිට යම් මොහතක හරි අපේ සිහිය පිහිටන්න පුළුවන් නම්, දැන් සිහිය නැති හින්දානේ පරණ පුරුද්දට වැටෙන්නේ. එතකොට සිහියයි නුවණයි දෙක යෙදුණොත් මෙන්න මේ වෙලාවේ මේ ආයතනේ වැඩ කරනවා. මේ ආයතනෙන් දැනගන්නේ මෙන්න මේ වගේ මේ දැකීම් මාත්‍රයක්, ඇසීම් මාත්‍රයක්.
ඒක නැවත පැහැදිලි කරන්න කරන්ට් එක
ෂොට් කරනවා. දැන් අපිට හැම තිස්සෙම ඔය කියන දේ පිහිටන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතේදී අපි ඉන්නේ පරණ පුරුද්දේ. සසරේ ආපු පුරුද්ද. ඒ කියන්නේ කෙලෙස් ගොඩයි මුලා වෙලා දකින ලෝකෙට අහුවෙන දැක්මේ අපි ඉන්නේ. ලෝකෙට ලෝකය අනිත් අය මුලා වුණාට අපට ප්‍රශ්නයක් නැහැ. දැන් අපේ මුලාවනේ අපි හොයන්නේ. ඔව්. අපේ මුලාව ඇති වෙන්නේ අපේ එකක් තමයි සිහිය පිහිටන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ සිහිය වඩා ගන්න. සිහිය කියන්නේ සතිය. සිහිය මෙන්න මෙහෙම මේ මොහොතේ මේකයි වෙන්නේ.
ලෙවල් ලෙවල් දේවල් සිහියෙන් ඉන්න.
ඔව්. ඉතින් අපිට හැම මොහොතෙම බැරි වුණත් පුළුවන් පුළුවන් වෙලාවට අපි සිහිය පිහිටන්න ඕන. අපි සිහිය පිහිටුවේ නැත්නම් අපි මුලාවේ ඉන්නේ. එතකොට සිහිය පිහිටන ගමන් දැන් ඔය දැක්ම තියෙන කෙනාට නුවණක් තියදෙනවා. එතකොට සතියයි සම්පජන්ය. සිහි නුවණ මේක වෙන්නේ මෙහෙමයි කියන අදහසකුත් එනවා. මෙහෙම නොවුනොත් මෙහෙම රැවටෙනවා, ලෝකෙට අහු වෙනවා කියන අදහසත් එනවා. ඒක ඉන්නේ ධර්මය අහලා දැනගත්තු කෙනාට විතරයි. දැන් මෙතන මුලා වීමක් හින්දායි ලෝකෙට අහු වෙන්නේ කියන එක තේරුම් ගන්න ධර්මය අහලා දැනගෙන තියෙන්න ඕන. සාමාන්‍ය කෙනාට එහෙම දකින්න බෑ. සාමාන්‍ය කෙනාට සිහිය පිහිටන්න පුළුවන්, නුවණ පිහිටන්නේ. දැන් මේ ටික අහලා දැනගත්තු කෙනාට සිහිය පිහිටන වෙලාවේ නුවණක් තියදන්න පුළුවන්. ඒ අර උපමා ටික මතක් කරගන්න. වතුරට එබෙන බල්ලා කණ්ණාඩිය ඇති වෙන ප්‍රතිබිම්බේ. එතකොට එහෙන් දැකීම කියන්නේ ඔන්න ඔය වගේ සිද්ධියක්. එතකොට ඔය ධර්මය අහලා ආපු දැක්ම අපි කිව්වා සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය එක්ක සිහිය පිහිටනකොට ඒක සම්මා සතිය වෙනවා. සාමාන්‍ය සතියක් නෙමෙයි ඒක. ආර්ය මාර්ගයේ
සම්මා
සතිය. සම්මා සතියක්. ඒක සම්මා සතිය ඉබේ පිහිටන්නේ අපිට උත්සාහයක් කරන්න වෙනවා, වීරයක් කරන්න වෙනවා. ඒකට ඒ වීරය සම්මා වායාමයක් වෙනවා. මොකද දැන් අර කලින් දැක්ක විදිහට නෙමෙයි ඔය සිහිය පිහිටනකොට දකින්නේ. අර වෙනදා ලෝකෙට අහු වුණ එක ලෝකෙන් මිදෙන පැත්තකට යනවා. ඒ කියන්නේ ඉස්සර අපි දැක්කේ දුක සකස් වෙන විදිහකට, රූපය ලෝකය සකස් වෙන විදිහකට. ඔව්. දැන් ඔය සිහියයි මේ දැක්මයි දෙකම එකතු වෙනකොට ඒ ලෝකය නැත්තම් රූපය උපාදාන කරපු රූප පිහිටන් නැති පැත්තකට යනවා. ඒ කියන්නේ දුකෙන් මිදීම පැත්තට තමයි දැන් අන්න යන්නේ. ඔව්. එතකොට ලෝකෙන් මිදෙන මාර්ගයක් තමයි වැඩෙන්නේ සිහිය පිහිටන මොහොතක් ගානේ. එතන තමයි වෙනස තියෙන්නේ. දැන් ධර්මය දන්න දකින කෙනා සිහිය පිහිටෙව්වොත් එයාගේ සම්මා වායාමයක් ඒක. සම්මා වායාමයක් කියනකොට තේරුම් ගන්න අර අපේ කෙලෙස් නැත්තම් අකුසල් තියෙන ඒවා දුරු වෙනවා. අලුතෙන් අකුසල් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම කුසල් වැඩෙනවා. නූපං කුසල් ඇති කර ගන්නවා. තියෙන කුසල් වැඩි දියුණු වෙනවා. අකුසලේ පැත්ත දුරු වෙනවා. එතකොට නූපං අකුසල් ඇති වෙන්නේත් නැහැ. දැන් අර බල්ලා තරහ අරගෙන බුරලා නූපං අකුසල් තව තව ඇති කර ගන්නවනේ. අලුතෙන් කර්ම කර කර. එහෙම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට බලන්න ඒකට කියනවා සම්මා වායාමයේ. එතකොට සම්මා වායාමයේයි සම්මා සතියයි එනකොට දැන් හිත දුවන ඒවා ටික ටික අඩු වෙනවා. වෙනදා දිගින් දිගට පස්සෙන් එළවපු දේවල් අඩු වෙනවා. එතකොට ඒකෙන් වැඩෙන්නේ සමාධියක් ඇති වෙනවා. ඔව්. ඒ සමාධිය නිකන් සමාධියක් නෙමෙයි සම්මා සමාධියක් වෙනවා. එතකොට බලන්න මේ සමාධියට අදාළ අංග තුන වැඩෙනවා. එතකොට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ওই ටිකට තමයි මේ සමාධි කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඒක සාමාන්‍ය සමාධිය නෙමෙයි. එතනින් එහාට ගිය ලෝකෝත්තර සමාධියක් වෙනවා. දැන් ඒ කියන්නේ ලෝකෙන් මිදීම සඳහා උදව් වෙන වැඩපිළිවෙලක් ඕක. ඒක එතකොට දැන් අපිට හැම මොහොතෙම ඕක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වුණාට එක මොහොතක් හරි කළොත් ඒකේ ප්‍රතිඵල හුඟක් බලවත්. ඒ තමයි ඒ ආර්ය මාර්ගයේ වැඩෙනවා කියන්නේ. ඒ කියන්නේ සසරින් මිදෙන මාර්ගයේ තමයි වැඩෙන්නේ. ඒ හින්දා ඕක පොඩි ක්ෂණයක් උත්සාහ කළත් ඒකේ ප්‍රතිඵල බොහොම වැඩි. ඒවා පේනවා. එතකොට මහානිසංස කුසල් කියන ඒවා. කියන්නේ නිවන කරාම යොමු වෙන මාර්ගයේ වැඩිමක් කියන එක පේනවා. දුකෙන් මිදීම පිණිසමයි ඒක පවතින්නේ. නේද?
එහෙමයි.
දැන් ඔය අවබෝධය තියෙනවා නම් ආර්ය මාර්ගය වඩන්න පුළුවන්. තතේ ඔව් ඥානං පස්සං යථා භූතං අහන්න දකින්න. ඒකට දන්න දකින්න කෙනෙක් වෙන්න ඕන ඇත්ත ඇති හැටි. ඒ වෙනකොට වැඩෙන්නේ සම්මා දිට්ඨිය පිහිටනවා. ඒ අනුව හිතනකොට සම්මා කම්මන්ත. එතකොට අනිවාර්යෙන් සීලෙකුත් රැකෙනවා. නේද? සම්මා ඔව් සීලයට අයිති අනිත් අංග තුන. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. නේද?
එහෙමයි.
ඊළඟට සමාධියට අදාළ අංග තුන වැඩෙන හැටි තමයි ඉස්සෙල්ලා කිව්වේ. එතකොට මේ මොකද්ද වැඩෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඒකට මුල් වෙනවා ඔය දැක්මත් මුල් වෙනවා ඒ කට වෑයම් කරන උත්සාහය. ඔන්නඔක තමයි දැන් අපි දන්නවා හැම මොහොතෙම මේක පිහිටන්නේ. මොකද අපි පරණ පුරුද්දේ කෙලස් ගොඩේ ඉන්නේ. අපි කොයි වෙලාවෙ හරි මේ ආයතන ගැන, සිත ගැන, මේ දැනෙන දෙයක් ගැන සිහිය පිහිටුවොත්, මේ දැනෙන දැනගන්න දෙයක් ගැන සිහිය පිහිටන්න විතරයි කරන්න තියෙන්නේ. එතකොට ඒකට තමයි උත්සාහ කරන්න ඕන. ඒක පුළුවන් වෙලාවට කරන්න. එතකොට ඒක යෙදෙන වෙලාව වැඩි වෙන්න වැඩි වෙන්න මාර්ගයේ
වැඩෙන්නේ.
ඒකට තමයි මේ බුදුරජාණන් වහන්සේ සහතිකයක් දීලා තියෙන්නේ. මෙන්න මේක කෙනෙකුට සතියක් කරන්න පුළුවන් නම්, දවස් 7ක් කරන්න පුළුවන් නම් එක්කෝ අනාගාමී වෙනවා නැත්නම් රහත් වෙනවා කියලා. ඒක දිගට කරන්න පුළුවන් නම් අපිට එක දිගට කරන්න පුළුවන් කම ගන්න කලින් පුළුවන් වෙලාවට කරන්න උත්සාහ කරන්න. මේකට ඉන්න තැන වැදගත් නෑ, කරන වැඩේ වැදගත් නෑ. සිහියයි නුවණයි පිහිටන්න ඕන. නුවණ ඉතින් අහම සාකච්ඡා කරලා හදා ගන්න ඕන දෙයක්. ඒ කියන්නේ ධර්මයක් අහලා ඒ ගැන හිතලා නුවණින් හිතලා ගන්න ඕන අවබෝධයක්. සිහිය පිහිටන එක තමන් උත්සාහයක් කරලා වෑයම් කරලා ඒ කියන්නේ සම්මා වායාමයක් කරගන්න ඕනේ. සතිය පිහිටන්න. ඒකට සමාධිය කියන එක එතකොට වැඩෙනවා. ඒ වඩන්න උත්සාහ කිරීම තමයි වෑයම වෙන්නේ. ඒකට ඒක ඉබේ පිහිටන්නේ නැහැ, උත්සාහ කිරීමක් තියෙනවා. ඕකට තමයි මේ අප්‍රමාද වෙන්න කියන්නේ.
සතිය ගියේ දැන් මේ සතර සතිපට්ඨානේ
සතියද නැතුව වඩන සතියද? ඔය සතියම තමයි සතර සතිපට්ඨානේ වෙන්නේ. දැන් කය පිළිබඳව කය කියන්නේ මේ ශරීරයනේ.
ආ.
එතකොට ශරීරයේ ඕන දැනීමකට සිහිය පිහිටලා බලන්න. එතකොට මේ කය ගැන බලන්න. කයට දැනෙන්නේ සාමාන්‍යයෙන් කයට දැනෙන්නේ මොන ආයතනෙන්ද?
කාය
ආයතන. ඒකට කාය ආයතනෙන් දැනෙන දේවල් දිහා සිහිය පිහිටගෙන ඉන්න. අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. තමන්ගේ අවධානය තියාගෙන ඉන්න උත්සාහ කරන්න.
පහරක් දෙනවා
වගේ ඉන්නත් ඒකත් සිහිය. පහරක් වදිනකොට දැන් සිහිය පිහිටනවා කියන්නේ අපිට ඉතින් මට වැදුනා කියලා නේ, මට ගැහුවා කියලා නේ හිතෙන්නේ. ඒක සිහිය පිහිටීම නෙවෙයි. කාය ආයතනෙට දැනුනේ මොකද්ද? කාය ස්පර්ශයක් නිසා දැනීමක් නේ.
ආ?
දැන්
ආය
ඉදිරිය ගියා.
වැදෙනවා කියනකොටත් ඒකත් කාය
ආයතනයටනේ වැදෙන්නේ. ඉතින් ඒකත්
ඒකත් සිහිය පිටවන්න පුළුවන් වෙන්න ඕනේ
නේ. දැන් ඒක දැනගත්තේ කොහොමද කියලා බලන්න ඕන. කයට ස්පර්ශයක් දැනිලානේ. ඒකෙන් වේදනාවක් දැනෙන්නේ නැති. ඊළඟට කවුද කිව්වේ මට ගැහුවා කියලා? මනෝවිඤ්ඤාණේ නේද කියලා තියෙන්නේ. ඒ කාය විඤ්ඤාණේ නෙමෙයි. කාය විඤ්ඤාණේට කියන්න පුළුවන් මෙන්න මෙහෙම ගතියක් දැනුණා. තද ගතියක් වෙන්න පුළුවන්. නේද? ඒ රිදෙන ගතියක් වෙන්න පුළුවන්. ඒ ගතිය මට අයිති කරන්නේ කවුද? මගේ ශරීරේ කොටසකට අයිති කරන්නේ කවුද?
මනෝවිඤ්ඤාණ.
එතකොට අන්න ඔය එක දිහා බලන් ඉන්නකොට වෙන ගතියක් තමයි අර මනෝවිඤ්ඤාණයෙන් කරන වැඩ ටික අඩු කරනවා. එතකොට අපිට කාය විඤ්ඤාණ මට්ටමින් කොයි වෙලාවෙ හරි නවතිනවා නම් ඒක බලෙන් කරන්න බෑ. ඒ බලා ඉඳීම තුල සිහිය පිහිටීම තුල සිද්ධ වෙන දෙයක්. එතකොට අපි දැන් රිදීමක් තියෙනවා නේද? ඒ රිදීම දිහා බලා ඉන්නයි තියෙන්නේ. මොකක් හරි දැනීමක් වෙන්න පුළුවන්. රිදීමම වෙන්න ඕනේ නැහැ. කයට දැනෙන මොනවා හරි ඉන්න ගමන් බලන්න. දැන් ඔය ඉන්න ගමන් උනත් කයට දැනෙන එක එක දැනීම් තියෙනවානේ. ඒ දැනීම් වෙන්න පුළුවන් දැන් තද වෙලා තියෙනවා වෙන්න පුළුවන්. හිරි වැටිලා වගේ ගතියක් වෙන්න පුළුවන්. නේද? පොඩි ඔව් රස්නයක් වගේ වෙන්න පුළුවන්. නේද? ඒක කැක්කුමක් තියෙන තැන බලා ඉන්න. නැත්තම් සනීප ගතියක් තියෙන තැන බලා ඉන්න. මොකක් හරි බලා ඉන්න කියන්නේ දැන් සිහිය තියාගෙන ඉන්නවා එතෙන්ට. එතකොට මුලින් හිතුණ දේ නෙමෙයි ටිකක් වෙලා ඔක සිහිය පිහිටගෙන ඉන්නකොට එතන ඊට වඩා වෙනස් දැනීම් ටිකක් එතන තියෙන්නේ කියලා අපි. අපි මේ හිතපු දේ නෙමෙයි එතන තියෙන්නේ. හිතපු දේ මනසෙන් කියපු දෙයක්. අපි දැන් මනසෙන් කියපු දෙයින් අයින් වෙලා මේ මොහොතේ දැනෙන ස්වභාවය දිහා බලා ඉන්න පුළුවන්. එතකොට ඒක ඉතින් ඕක දැන් කියා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි, Taman අත්දකින්න ඕන දෙයක්. ඒ අත්දැකීමට නම් මොකද කරන්න ඕන? කය පිළිබඳව සිහිය පිහිටගෙන ඉන්න ඕන. ඒක තමයි කාය අනුපස්සනාව කියන්නේ. ඒතර කය පිළිබඳව සිහිය පිහිටන එක වෙන්න පුළුවන්. දැන් හුස්ම දිහා බලා හිටියත් කය පිළිබඳව සිහිය පිහිටීමක්. කයට දැනෙන දේක් දිහානේ බලා ඉන්නේ. ඒ දිහා බලා ඉන්න. එතකොට වෙලාවක් එයි ඕක දැන් මේ ශරීරේ වදින මෙතන තියෙන හුස්ම නෙමෙයි මේ නහයේ වදින එක කියලා පටන් ගන්නේ. ඒ වුණාට නහයට අයිති කරන්න යන්නේ නැහැ ඕක. ශරීරේ කොටසකට අයිති කරන්න යන්නේ නැහැ. මෙන්න මේ වගේ ස්වභාවයක් දැනෙනවා. ඒ දැනෙන ස්වභාවයේ හුස්ම කියන නමක් නැහැ, නාසය කියන නමක් නැහැ, මම කියන එකක් නැහැ. මෙන්න මෙහෙම මොනවද දැනීමක් නම් තියෙනවා. ඒ දැනීම තියෙන්නේ කොතනද කියන අදහස ටික ටික අයින් වෙයි. දැනීමට සිහිය පිහිටගෙන ඉන්නකොට ඒක කරලා බලන්න. එතකොට හුස්ම ඇතුල් වෙන පිට වෙන හරියට වෙන්න පුළුවන්. තමන්ගේ සිහිය තියාගෙන ඉන්නකොට ඒ දැනීම් ස්වභාවයට හොඳට සිහිය පිහිටවන්න ඕන. හරි? දැනීම එහෙම ඉන්නකොට දැනීම නැති වුණත් ආයේ ටිකක් වෙලා යනකොට ආයේ දැනෙන්න ගනි. එතකොට ඒකට ආයේ සිහිය පිහිටන. සිහිය නැති වේගන යනකොට ඒ කියන්නේ කොහේ හරි වෙන තැනක හරි දැනීමක් ඇති වුණත් කයි ඒකට අවධානය යොමු කරන්න. ඒ මොහොතේ මොනවා හරි කයට දැනෙනවා නම් ඒ දේ දිහා බලා ඉන්න. එච්චරයි සිහිය පිටනවා කියන්නේ. එතකොට බලා ඉන්නවා කියන්නේ ඔන්න දැන් මගේ කකුල රිදෙනවා කියලා හිතෙන් කියයි. එතකොට කකුල රිදෙනවා කියන එක මොකද්ද? ඇත්තටම එතන තියෙන දැනීම මොකද්ද කියලා ටිකක් සිහිය යොමු කරගෙන ඉන්න. එතකොට සමහර විට නිකන් රිදෙනවා කිව්වට මේ තද ස්වභාවයක් දැනෙනවා විතරයි. නැත්නම් නිකන් දැවිල්ලක් වගේ ස්වභාවයක් දැනෙනවා විතරයි. කවුද ඔකට කකුලක් දැම්මේ? මනස. නේද? මට අයිති කරන වැඩේ කලේ මනස. මගේ ශරීරේ කොටසක් ඔතෙන්ට දැම්මේ මනස. ඒක නොදා අර දැනෙන ස්වභාවය දිහා බලා ඉන්න පුළුවන් වෙයි ටිකක් සිහිය තියාගෙන ඉන්නකොට. ඔව්. ඒවා එක එක තැන් වලට අයිතිකරණ එක නවත්තලා දැනෙන දේ විතරක් බලා ඉන්න උත්සාහ කරන්න. ඔය දේ කරන්න උත්සාහ කරන්න පුළුවන් නේද හැමෝටම? කියන්නේ මොනවා හරි ශරීරේ දැනෙනකොට එතෙන්ට සිහිය යොමු කරගෙන ඉන්න එච්චරයි. හිතෙන් කරන වැඩ ටික ටික අඩු කරන්න ඕන. මෙතන රිදෙනවා, මේ රිදෙන්නේ මට, මේ කකුල රිදෙනවා, මේක වෙනස් කරන්න ඕන. ඕ කතා කියයි හිත. ඒවා ටික ටික අඩු වෙනවා හොඳට සිහිය පිහිටගෙන ඉන්නකොට. ඒක තමයි සතිපට්ඨානය කියන්නේ සිහිය වඩනවා. කය පිළිබඳව සිහිය පිහිටන්න පුරුදු කරනවා. ඉතින් අපි ඕන වෙලාවක ගත්තොත් අයේ මොනවා හරි දැනීමක් තියෙනවා. අපි සිහිය පිහිටන්නේ නැති හින්දා අපි දන්නේ නැහැ. දැන් සිහිය පිහිටන්න පුරුදු වෙන්න. අද ඉඳලාම පටන් ගන්න පුළුවන්. කය, කයේ දැනෙන දේවල් වලට නිකන් බලා ඉන්න විතරයි. අවධානය යොමු කරන්න, අවධානය යොමු කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි වෑයම් කරනවා කියන්නේ. හරි. එතකොට ටිකක් වෙලා ඉන්නකොට ආයේ පරණ පුරුදු වලට යනවා. ආයේ සිහිය පිහිටවල මතක් කරලා දෙන්න ඕන. දැන් ආයේ බලා ඉන්න ඕන මේ මොනවද දැනෙන්නේ කියලා. ඉතින් හරි ලේසි වැඩක් තියෙන්නේ. අර ඒක මතක් කරලා දෙන එක තමයි අමාරු. දැන් මේක ආයේ සිහිය පිහිටන්න ඕන කියලා මතක් කරලා දෙන එක තමයි අමාරු. ඒක කරන්න පුරුදු වෙන්න ටිකෙන් ටික. ඔව්. ඕක කරන්න බලන්නකෝ මේ සති. ඊට පස්සේ කියන්න මොකද වුනේ කියලා. සරින් සරේ ඕන වෙලාවක පොඩි වෙලාවක් හරි කරන්න. වෙනම වෙලාවල් දාන්න අවශ්‍ය නැහැ. දැන් මේක අර වාඩි වෙලා සමාධි ධ්‍යාන වැඩුවට වඩා වෙනස් කතාවක් මේ කියන්නේ. ඔක ඇස් ඇරගෙනත් කරන්න පුළුවන්, ඇස් වහගෙනත් කරන්න පුළුවන්, ඉඳගෙන කරන්නත් පුළුවන්, හිටගෙන කරන්නත් පුළුවන්, ඇවිදිනකොට පුළුවන්, නිදාගෙන වුණත් කරන්න පුළුවන්. කොහේ හරි මොකක් හරි දැනීමක් තියනා නම් ඔහේ බලා ඉන්න. බලා ඉන්නා කියන්නේ පොඩ්ඩක් එතෙන්ට සිහිය යොමු කරගෙන ඉන්න. මොන වගේ දැනීමක්ද තියෙන්නේ? ඒකට තේරුම් දෙන්න යන්න ඕනේ නැහැ. ඒක නිකන් රත් වෙලා වගේ දැනෙනවා නම් ඒ රස්නේ දිහා බලා ඉන්න එච්චරයි. ඒක මොකද්ද මොකද්ද කියලා හිතෙන් කරන වැඩ ටික නවත්තලා නිකන් බලා ඉන්න. මෙන්න එහෙම දැනීමක් තියෙනවා. පැහැදිලිද?
පැහැදිලිද?
ඔව්. අන්න ඒක කරන්න උත්සාහ කරලා බලන්න කියන්න අපි ඊළඟ සතියේ බලමු මොනවාද අත්දැකීම් කියලා. ඒ කියන්නේ සරින් සරේ කයේ තියෙන දැනීම් දිහා බලා ඉන්න. ඒක කරන තරමට වැඩෙන්නේ කායානුපස්සනා සතිපට්ඨාන. හරි. ධර්ම කරුණු මුකුත් හිතන්න යන්න එපා ඒ කරද්දි. නිකන් බලා ඉන්න විතරක් කරන්න. ඊට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා. හොඳයි. එහෙනම් අපි අවසන් කරමු නේද?
අවසන් කරමු.
ආ හොඳයි. වන්දනා කරන එක ඔයගොල්ලෝ කරන්න. දැන් මේ කාලය තුල ඉතින් කුසල් සම්භාරයක් රැස් කරගත්තා. ඉතින් මේ සතුටු වෙන්න පුළුවන්. මහානිසංස කුසල් සම්භාරයක් කාර්ය මාර්ගයට වැටෙන්න, බුදුහාමුදුරුවෝ පෙන්නපු මාර්ගයට වැටෙන්න කුසල් සම්භාරයක් රැස් කරගත්තා. ඒවා මහානිසංස කුසල්, නිවන් දකින කම්ම විපාක දෙන්න පුළුවන් ශක්තියක් තියෙන කුසල්. ඒවා පින් එක පැත්තකින්. ඒ පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධය ලැබලා මේ සසර දුකෙන් මිදෙන්නම උපකාරී කරගනිත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරන්න බලමු. එහෙම සතුටටපත් වෙන මේ දෙවි දේවතාවන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන් අප සැවම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න හැමෝම එක්ක ඒ ගාත කියන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ඊළඟට යම් කිසි මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා මේ උතුම් ධර්ම අවබෝධය ලැබලා සසර දුකෙන් ගැලවෙන්නම නිවන් අවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත්තු පින්වල බලයෙන් යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බාන පත්තියා අපට මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාගම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාගම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. එවැගේම මේ අපේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දම අවිද්‍යාවෙන් කරන සංකාර සේරම අනිත්‍යයි දුකයි. ඒ වගේ මේ මනසට අරමුණු කරගන්න ධම්ම, මේ මනසෙන් හදාගන්න ධම්ම දේවල් ටික, ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. අනත්තයි. ඒක සබ්බේ ධම්මා අනත්තාති බව. සබ්බේ සංඛාරා අනිච්ඡාති බව, සබ්බේ සංඛාරා දුක්ඛාති බව, සබ්බේ ධම්මා අනත්තාති බව ඇත්ත ඇති හැටි තේරුම් යන යදා පඤ්ඤාය පස්සති. එතකොට ඒ මෙච්චර කල් මුලාව හින්දා ඒ නිසා සකස් කරපු දුක කලකිරිලා අතාරිනවා. අත නිබ්බින්දති දුක්ඛේ. ඕක තමයි නිවනට මාර්ගයේ සමංගෝ විසුද්ධිය. ඒ ගාත ටිකක් කියමු. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමංගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණ.
තෙරුවන් සරණ. පොග්ගලගේ මහත්මයා.
ඔව්.